තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණා බ්ලාසි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස දැන් සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්ම බිදක් ශ්‍රවණය කරන්නට. එනිසා හැම දිනම තමන්ගේ හිත කය සංවර කරගෙන බොහෝ වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. අපි ඒ අංගුත්තර නිකායේ නිබ්බේධික පරියාය සූත්‍රය අනුව කලකිරීම පිණිස පවතින ක්‍රම දේශනා කරමින් වෙන ගමනේදී අද අපිට පවතින්නේ කලකිරීම පිණිස පවතින තුන්වෙනි ක්‍රමය ගැන කතා කරන්නට. එතනදී මේිට පෙර මුලින්ම කාමයේ පිළිබඳව ඇත්ත දැකලා කලකිරීමේ ක්‍රමය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා, ඊට පස්සේ වේදනාව පිළිබඳව අවබෝධය ඇති කරගෙන සියලු දුකේ කලකිරීම ඇති කරගන්නා වූ ක්‍රමය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා, අද පවතින්නේ සංඥාව ගැන. භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්දී පෙන්වා වදාලා යම් කිසි කෙනෙක් සඤ්ඤා භික්ඛවේ වේදිතබ්බා සඤ්ඤානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ සඤ්ඤානං වේමත්තතා වේදිතබ්බා සඤ්ඤානං විපාකෝ වේදිතබ්බෝ සඤ්ඤා නිරෝධෝ වේදිතබ්බෝ සඤ්ඤා නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බාති කියලා. එතකොට යම්කිසි කෙනෙක් සඤ්ඤාව කියන්නේ මොකද්ද කියලා දන්නවනම් සඤ්ඤාවගේ ඇතිවීමේ කාරණාව නිදාන සම්භවය මොකද්ද කියලා තේරෙනවා නම්, ඒ වගේම සඤ්ඤාවන්ගේ නානත්වය විනස්කම යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් අවබෝධ වෙනවා නම්, ඒ වගේම සඤ්ඤාවගේ විපාකය යම් කිසි කෙනෙකුට තේරෙනවා නම්, සඤ්ඤාවගේ නිරෝධය සඤ්ඤාවගේ නැති කිරීම යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් අවබෝධ වෙනවා නම්, ඒ වගේම සඤ්ඤා නිරුද්ධ කරන ප්‍රතිපදාව යම් කිසි කෙනෙකුට තේරෙනවා නම්, මෙන්න මෙපමණකින්ම එයාට සඤ්ඤාව පිළිබඳව කලකිරීම ඇති කරගන්නට, ඒ වගේම ජරා මරණ දුක පිළිබඳ කලකිරීම ඇති කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා පෙන්වා වදාලා. එතෙන්දී මේ සියලු දුක්සහගත සසරේ කලකිරීම පිණිස පවතින වටිනා අවබෝධයක් ලැබෙන මේ සංඥාව පිළිබඳ පවතින දහම් පරියාය පින්වතුනි අපි පොඩ්ඩක් නුවණින් සම්මර්ෂණය කරලා බලමු. එතනදී අපි මේ පෙන්වන දහම් කරුණු හිතට නගා ගන්නට, සිහි කර ගන්නට හොඳ උවමනාවක් යොදන්නට ඕනේ. සමහර කරුණු තියෙනවා ඉතාමත් සියුම්, ඒ වගේම ඉතාමත් සුකුම ස්වභාවයකින් යුක්තයි. ඒවා බොහොම තර්කගත නුවණකින් යුක්තවයි අපිට තේරුම් කරගන්නට වෙන්නේ. එතෙන්දී සංඥා භික්ඛවේ වේදිතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ මහණෙනි සංඥාව දත යුතුයි කියලා පෙන්වුවා. එතෙන්දී සංඥාව කියනකොට පින්වතුනි හඳුනා ගන්නට පුළුවන් කම, හඳුනන කම සිංහලෙන් ගත්තාම අපි සංඥාවට කියන හඳුනනවා කියලා, හඳුනන ස්වභාවය. එතෙන්දි සංඥාව භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. අපිට රූපයන් හඳුන ගන්නට පුළුවන්, සද්දයන් හඳුන ගන්නට පුළුවන්, ඒ වගේම ගන්ධයන්, රසයන්, ස්පර්ශයන්, ධර්මාරම්මන. එතකොට සංඥාව ගැන දත යුතුයි කියනකොට ඒකේ සංඥාව කියන්නේ මෙන්න මේ ස්වභාවයටයි කියලා හොඳට නිමිත්ත ගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. මොකද මේ සංඥාව පිළිබඳ ඇති අනවබෝධය අපිට මේ කලකිරීමේ ක්‍රමේ නැති වෙන්නට හේතුවක් වෙනවා. සංඥාව පිළිබඳව අපිට හොඳට අවබෝධ වුණාම අපි සංඥාව නිසා නේද බොහෝ දුරට වැරදි විපල්ලාසවලට හසු වෙලා තියෙන්නේ කියන අවබෝධය අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. එතෙන්දී රූප සංඥාව කියනකොට රූපය හඳුනනකම භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා නීලං වා පීතං වා ලෝහිතං වා ඕධාතං වා මාංජස්තං වා කියලා. නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මදටිය පාට මේ වගේ නොයෙක් වර්ණ සටහන් පෙනෙන කම හෝ දිග් බව, රවුම් බව, හතරස් බව, හුලස් බව, හටස් බව මේ විදිහේ යම් කිසි හැඩ සටහන් පෙනෙන බව දකින්න රූප සංඥා කියලා. රූපයක් ආරම්භයා රූපයක් කියන සංඥාවට කියනවා රූප සංඥාව කියලා. එතකොට මේ රූප සංඥාව කියන එක පින්වතුනි හැම වෙලාවෙම අපිට විවහාරයත් එකයි හම්බ වෙන්නේ. ඒක විවහාරය අතහැරලා තේරුම් කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ වගේම ශබ්ද සංඥාව කියනකොට පින්වතුනි සද්දයන්ගේ නානත්වයක් හඳුනා ගන්න පුළුවන්කම. දැන් රත සද්දයක් වෙන්නට පුළුවන්, බෙරහඬක් වෙන්නට පුළුවන්, එතකොට සතෙක් කෑ ගහන සද්දයක් වෙන්නට පුළුවන්. ඒ සද්දයන්ගේ නානත්වය හඳුනා ගන්න ගතිය අපි දැනගන්නට ඕනේ මෙන්න මේ සංඥා ස්වභාවය. ශබ්ද සංඥාව කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවයයි, මේ ශබ්දය හඳුනා ගන්න ගතියයි කියලා හොඳට තේරුම් කරගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ගන්ධ සංඥාව කියලා කියනකොට අපිට මේ මල් සුවඳය, මේ හඳුන් කූරු සුවඳය, මේ දුගඳය කියලා අපිට ඒ ගන්ධයන්ගේ නානත්වය වැටහෙන ගතිය හඳුනා ගන්න පුළුවන් ගතිය දකින්න ඕනේ ගන්ධ සංඥාව කියලා. රස සංඥාව කියනකොට තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස කියලා මේ වගේ රස වෙන් කළ හඳුනා ගන්න පුළුවන්කම දකින්නට ඕනේ රස සංඥාව කියලා. එතකොට පොට්ටබ්බ සංඥාව කියනකොට සීතල දැනෙන බව, උෂ්ණය දැනෙන බව, ඒ වගේම මේ මැසි මදුරු ස්පර්ශයන් වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්කම දකින්නට ඕනේ මෙන්න මේ පොට්ටබ්බ සංඥාව හැටියට. ධම්ම සංඥාව කියලා දැන් gedara මතක් වුණා, යාළුවෙක් මතක් වුණා, ගම මතක් වුණා කියලා හිතට ඇඳෙන චිත්‍ර සටහන් වල තියෙන හැඩ සටහන් දැනගන්න මෙන්න මේ සංඥාව කියන එක. එතකොට සංඥාව පිළිබඳව පින්වතුනි හැම වෙලාවෙම අපිට පෙන්වන්න වෙන්නේ සංකාරයකින්. ඒ කිව්වේ දැන් නිල් පාට, කහ පාට, රතු පාට කියලා කියනකොට ඔය දැන් සංඥාව පෙන්වන්න උපයෝගී කරගත්ත ප්‍රඥාප්තියකුත් එක්කයි තියෙන්නේ. මෙතෙන්දි සංඥාව කියනකොට නිල් පාට, කහ පාට, රතු පාට කියන වචන අතහැරලා පවතින වර්ණ සටහන් ටික හඳුනා ගන්නට තමන් දක්ෂ වෙන්නට ඕනේ. ඒකට මම අර උපමාවක් මතක් කරනවා. මහා මාස 5ක වගේ පුංචි දරුවෙක් ගත්තාම ඒ පුංචි දරුවෙක් අඬනකොට දෙමව්පියෝ නොයෙක් විදිහේ පාට පාට වර්ණයේ යුක්ත හඬ නගන අර කැරකෙන සෙල්ලම් බඩු උඩින් එල්ලනවා. එල්ලුවාම මේ පුංචි ළමයාට හොඳට මේකේ වර්ණේ පේනවා. හොඳට වර්ණය හඳුනා ගන්න පුළුවන්. නමුත් නිල් පාට, කහ පාට, රතු පාට කියලා ප්‍රඥාප්ති දන්නේ නැහැ. නමුත් පෙනෙන මට්ටම එයාට තේරෙනවා. අන්න ඒ වගේ ප්‍රඥාප්තිය අයින් කළා ඇහැට පෙනෙන මට්ටම හඳුනා ගන්න සංඥාව කියලා කියන්නේ ඒක. එතකොට නිල්, කහ, රතු කියන්නේ ඒ සංඥාව අපි වෙන් කරගන්න පනවාගත් ප්‍රඥාප්තියක්. එතකොට ඒ සංඥාව කියනකොට අන්න අර පොඩි ළමයාට වර්ණ සටහන පෙනෙනවා. නමුත් ප්‍රඥාප්ති වශයෙන් වෙන් කරගන්න දන්නේ නැති මට්ටම දකින්න ඕනේ රූප සංඥාව කියන එක. ඒ වගේම ශබ්දයත් එහෙමයි. ඇහිීමේ නානත්වය කියන්නේ සද්ද සංඥාව කියලා තේරුම් ගන්නට ඕනේ ප්‍රඥප්තියකින් තොරව. එතකොට ගන්ධ සංඥාව කියන කොටත් එහෙමයි, රස සංඥාව කියන කොටත්, කයට ගැටෙන පොට්ටබ්බේටත්, හිත දැනෙන අරමුණු වලටත්, ඒ හිතට වැටෙන ආකාරය, හිතෙන් හඳුනා ගන්න ආකාරය තේරුම් කර ගන්නට ඕනේ සංඥාව කියලා. ඒ වගේම මේ සංඥාව විස්තර කරන්න ඉස්සෙල්ලා තව කාරණාවකුත් පොඩ්ඩක් මතක් කරන්නට ඕනේ. මෙතනදී අභිධර්මයේ තව හොඳ කොටසක් පෙන්නනවා. සංඥාව කියන්නේ සංඥා ස්කන්ධයේද, සංඥා ස්කන්ධයේ සංඥාව වෙනවද? ඒ කියන්නේ සංඥාව සංඥා ස්කන්ධයේ වෙනවද, සංඥා ස්කන්ධයේ සංඥාවද කියලා ප්‍රශ්නයක් අහනවා. ওই යමක ප්‍රකරණයේ වගේ අභිධර්ම පිටක ප්‍රකරණ වලදී එතනදී ඒ ditthi සංඥාවක් තියෙනවා නම් මේ ditthi සංඥාව සංඥාවක් වෙනවා. නමුත් සංඥා ස්කන්ධේ නොවෙනවා. සංඥා ස්කන්ධේ සංඥාවද වෙනවා, සංඥා ස්කන්ධයද වෙනවා කියලා පෙන්නනවා. ඒක ටිකක් මේ පිමුතුන්ට ගැඹුරු වෙන්නට පුළුවන්. ඒක සරලව අපි ගත්තොත් අපිට දැන් මේ සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, මිනිස්සෙක් ඉන්නවා කියලා අපිට පෙනෙන, අපි හඳුනා ගන්න පුළුවන්කම තියෙනවනේ. ආත්ම දෘෂ්ටියකින් හඳුනා ගන්න පුළුවන්කමට කියනවා මේක ditthi සංඥාවක්. මේ හඳුනන්න පුළුවන්කම, පුද්ගලයෙක් හඳුනනකම සංඥා ස්කන්ධයට අයිති නැහැ. ඒක කෙලෙසයක්, ඒක ප්‍රපංචයක්, නීවරණයක්. තව පැත්තෙන් ගත්තහම විපල්ලාසයක්. ඒකට කියනවා ආත්ම සංඥාව කියලා. එතකොට දැන් කාම සංඥාව, සුඛ සංඥාව, ඒ වගේම ආත්ම සංඥාව, සුභ සංඥාව කියලා මෙන්න මේ වගේ සංඥා විපල්ලාස තියෙනවා පින්වතුනි. සංඥාවම විපරිත වෙච්ච සංඥා තියෙනවා. මෙන්න මේ විපරිත සංඥා, විපල්ලාස සංඥා වෙනම තේරුම් කරගන්නට ඕනේ. ඒව තේරුම් කරගැනීමේ හැකියාව ඉබේම ලැබෙනකම නිසයි මේ සංඥා හඳුනගන්නට කියලා මතක් කළේ. ඒ කිව්වේ වර්ණ සටහන් පෙනෙන බව, මෙන්න මේ ටික විතරක් රූප සංඥාව. එතකොට ශබ්දය ඇහෙන මට්ටම ශබ්ද සංඥාව, ගන්ධය දැනෙන මට්ටම, නානත්වයේ දැනෙන මට්ටම ගන්ධ සංඥාව, රසේ නානත්වයේ දැනෙන ස්වභාවයේ රස සංඥාව, කයට ගැටෙන දේ නානත්වයේ දැනෙන බව පොට්ටබ්බ සංඥාව, සිතට වැටහෙන ධර්මයන් හඳුනා ගන්න එක ධම්ම සංඥාව කියලා මේ සංඥා ටික හඳුනා ගන්න මතක් මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා. එතනදී රූපයක් නැහැ, තියෙන්නේ සංඥාවක් කියලා එහෙම ගන්න එපා. රූපයක් නැතුව සංඥාවක් එහෙම එන්නේ නැහැ. රූප සංඥා කියලා කියන්නේ රූපයක් කියන අදහසකිනුයි මේ සංඥාව දැන් පවතින්නේ අපිට. ශබ්දයක් කියන අදහසකිනුයි මේ සංඥාව දැන් අපිට පවතින්නේ, ශබ්ද සංඥා. පින්වතුනි, අපි රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ දන්නවා කියලා කිව්වට හැම වෙලාවෙම අපිට බාහිර නිසා සංඥා මට්ටමක් තමයි අපි ගාව තියෙන්නේ. අපි මේ සංඥාවකුයි පරිහරණය කරන්නේ. මොකද මේ ලෝකේ යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ සංඥා සහිතවයි ඉන්නේ හැම වෙලාවෙම. කුමන හෝ සංඥාවක් නැති වුණොත් එක්කෝ එයා අසංඥේ කෙනෙක්, එක්කෝ විසංඥේ කෙනෙක්. ඒ කියන්නේ විසංඥේ කියන්නේ සිහි මුර්චා වෙච්ච කෙනෙක්. ඔන්න එයාටත් මේ රූප පෙනෙන්නේ නැහැ, සද්දා හෙන්නේ නැහැ කියන්නේ ඒ සංඥා නැහැ. එක්කෝ අසංඥේ කියලා කියන්නේ අසංඥ තලයේ වගේ ඉන්න කෙනෙක්, එයාටත් සංඥා නැහැ. අනිත් හැම කෙනෙක්ම ජීවත් වෙනවා කියලා කියන්නේ කුමන හෝ සංඥාවකින් ඉන්නේ. එක්කෝ රූපයක් තියනවා කියලා සංඥාවකින්, එක්කෝ ශබ්දයක් තියනවා කියන සංඥාවකින්, එක්කෝ ගන්ධයක් තියනවා කියන සංඥාවකින්. එතකොට මෙන්න මේ සංඥා ටික හොඳට තේරුම් කරගත්තාම රූපයක් තියනවා, ශබ්දයක් තියනවා, ගන්ධයක් තියනවා කියලා රූප හඳුනන, ගන්ධ හඳුනන, රස හඳුනා ගන්න ගතියකින් අපි ජීවත් වෙනවා නම්, එබඳු ගතියක් අපි තුල පවතිනවා නම් මෙන්න මේකට කියනවා සංඥාව කියලා කියන එක තේරුම් කරගන්නට ඕනේ. එතකොට මේ සංඥාව ස්කන්ධයක් වෙන්නේ මේ නිල් පාට කහ පාට රතු පාට වර්ණ පෙනෙන හැඩසටහන් පෙනෙන මේ හඳුනා ගන්න පුළුවන් මට්ටමයි. එතකොට ඒකට අපිට විපල්ලාස එකතු වෙලා දිට්ඨි සංඥා හැදෙන්නේ පින්වතුනි පස්සේ. ඒ නිසා මේ දහම් පරයය නානත්වය ගැන කතා කරනකොට අපිට ඒ ස්වභාවය තේරුම් කරගන්න පුළුවන් වෙයි. සංඥාව කියනකොට මෙන්න මේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියනකොට යමක් හඳුනා ගන්න පුළුවන් කම තේරුම් කරගන්න. ඒ හඳුනා ගන්න කම තේරුම් කරගන්න අපහසු නම් තව උපමාවකුත් මම මතක් කරන්නම්. දැන් කවුරු හරි කෙනෙක් අපේ ගෙදරකට එනවා, ඈත ඉඳලා එනකන් කවුද එනවා පේනවා නමුත් දන්නේ නැහැ. ළඟට එනකොටම අන්න අපි හඳුනා ගන්නවා ආහවලා නේ දෙන්නේ කියලා. අන්න ඒ වගේ හඳුනා ගන්න ගතියට කියනවා සංඥාව කියලා. එතකොට මේ රූප හඳුනන, සද්ද හඳුනන ක්‍රමට කියනවා සංඥාව කියලා. එතකොට අපි ජීවත් වෙනවා කියලා කියන්න තියෙන එකම සහතිකය තමයි කෙනෙක් සංඥා සහිත වීම. හැම වෙලාවෙම සංඥා සහිතවයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සංඥා සහිතවයි ඉන්නේ. බැරි වෙලා සංඥාවක් නැතිනම් එක්ක අපි අසඤ්ඤී, එක්ක විසඤ්ඤී, එක්ක නේව සංඥා නා සංඥා තලේ. එතකොට මෙන්න මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ රූප සංඥා, සද්ද සංඥා කියන සංඥාවන්ගෙන් එකකයි ඉන්නේ. ඒ ස්වභාවය හොඳට තේරුම් කරගන්නට ඕනේ. එහෙම සංඥාවගේ ගතියෙන්, සංඥාවගේ ලක්ෂණයෙන්, සංඥාවගේ හැඩතලවල් වලින් සංජානන ලක්ෂණය හඳුනා ගන්නා ලක්ෂණය හිතට නගා ගන්න පුළුවන් නම්, හිතට අල්ල ගන්න පුළුවන් නම් මෙන්න මෙයා සංඥාව දන්නවා. ඒ කියන්නේ අපිට මෙහෙම යම් වස්තුවක් පෙනෙනකොට මේ පෙනෙන ස්වභාවයේ සංඥාවයි කියන එක අපිට තේරුම් කරගන්න පුළුවන් වුණොත් අපි ඒ රූපයේ පැත්තට නැඹුරු වෙලා ඉන්න ගතිය අපේ ගොඩක් අඩු වෙනවා. රූපය නිසා අපිට හඳුනා ගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. හැබැයි හඳුනන කම කියන එක රූපේ නෙමෙයි. රූපය නිසා, වර්ණ රූපය නිසා රූපය හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ හැඳිනීම් ස්වභාවයේ හැම වෙලාවෙම පින්වතුනි රූපයේ ස්වභාවයම ගන්නවා. ඒ නිසා හැම වෙලාවෙම රූපයේ ස්වභාවයම හඳුනා ගන්න ස්වභාවයක් ගන්න නිසා හඳුනා ගන්න ස්වභාවයේ ගතිය ඉතා සියුම්. මොකද මෙතනදී රූපයේ ස්වභාවයමයි හඳුනා ගැනීමේ ස්වභාවය. දෙවනුවට අපි දැකපු දේ සිහි කරනවා කියලා දකින වෙලාවේදී තිබුණු සංඥාවයි සිහි කරන්නේ මිසක අපි අර දැකපු එතන තිබුණු වස්තුව උස්සලා ගන්නවා එහෙම නෙමෙයි. නමුත් මනසේ තියෙන සංඥා ස්වභාවය හඳුනන්නේ නැතුව ඒ රූපය නිසාම, රූපයේ විදිහටම, රූපයේ ආකාරයේ සටහනම අරගෙන තමන්ගේ මනස තුල ඇති මේ හඳුනා ගැනීමේ ලක්ෂණය දන්නේ නැත්නම් ආපහු හිතෙන් සංඥාවයි අපි සිහි කරන්නේ, රූපය සිහි කරනවා කියලා අපි රැවටෙනවා. ඒකයි මම මතක් කළේ සංඥාව හඳුනන්නේ නැත්නම් ප්‍රපංච ඇති වෙන්න තියෙන ලක්ෂණයක් ඒක. මේ පින්වුතුන් කුමන හෝ ස්ථානයකට ගිහිල්ලා යම් නිමිත්තක් බලන්ද බලනකොට උතන ස්කන්ධ පංචකයම තියෙනවා. ඇහැ නිසා හැදිච්ච වර්ණ සටහනක් තියෙනවා. ඒ සටහන හිතෙන් විඳිනවා. ඒ වර්ණයම හඳුනනවා, හඳුනාගෙන දැනගන්නවා. පැත්තකට ආවට පස්සේ ඒ හඳුනාගත් සංඥාව ඕගොල්ලෝ ආපහු සිහි කරනවා මිසක ඒ ද්‍රව්‍ය කාරණාව ඔසවලා හිතින් ගන්නවා හෝ හිත ඇතුළට ඒ ද්‍රව්‍ය කාරණාව එන්නේ නැහැ. ඒ සංඥාව සිහි කරලා අපි රූපේ සිහි කෙරුවා කියන අදහසක් ඇති වෙනවා. ඒකම අපිට ප්‍රපංචයක් වෙනවා. නැවත නැවත සංඥාවන් උපදවන්න අර වේදනා පරයයදී අපි මතක් කළා වගේ මේ තමන් පැත්තේ උපදින ධර්මයේ නොදන්නාකම හේතු වෙනවා බාහිර වස්තුන් සෙවීමට යෑම. ඒ නිසා සංඥාව කියනකොට පින්වතුනි ඒ වස්තුවම අරගෙන, ඒ වස්තුවේ සටහනම අරගෙන තමන් තුල පහළ වෙලා තියෙන ඒ හඳුනා ගන්න ස්වභාවයේ නිමිත්ත හොඳට ගන්නට තමන් දක්ෂ වෙන්නට ඕනේ. ඒ කියන්නේ වස්තුවක් හඳුනන්න පුළුවන්කම තියෙන්නේ මනසටයි නේද කියන හඳුනන ස්වභාවය හොඳට ඇති කරගන්න. මේ ඇහැ ගැන කියපු පරියායෙන් අනිත් ආයතන ටිකක් තේරුම් කරගන්න. අපි ඇහුණු දෙයක් හරි, දැනුණු ගඳක් හරි, දැනුණු රසයක් හරි, දැනුණු ස්පර්ශයක් හරි ආපහු සිහි කරනවා කියලා ඒ වස්තුව නැත්තම් ඒ ද්‍රව්‍ය සිහි කරනවා නෙමෙයි, ඒ අවස්ථාවේ තිබුණු ඒ සංඥා ස්කන්ධය අපි නැවත සිහි කරන්නේ. නමුත් සංඥාව හඳුනන් නැතුව අපි ඒක බාහිර රූපයමයි සද්දෙමයි කියලා ඉන්න නිසායි රූපය සිහි කරුවා සද්දය සිහි කරුවා යන ගණේට අපි යන්නේ. ඒ නිසා සංඥාව දැනගන්නට ඕනේ කියන තැනදී සංඥා වික්‍රේ වේදිතබ්බා කියලා මහන්නේ සංඥාව දත යුතුයි කියනකොට ඒ වස්තුව මුල් කරගෙන ඒ මොහොතේම ඉබඳු ස්වභාවයෙන්ම අරගෙන හිතෙන් හඳුනා ගන්න ගතිය හිතෙන් අල්ල ගන්න උත්සාහවත් වෙන්න. මෙන්න මේකට කියනවා සංඥාව දන්නවා කියලා. එතකොට සංඥානං නිධාන සම්භවෝ වේදිතබ්බෝ, සංඥාවගේ නිධානයේ ඇතිවීම දන්නවනම් ඔන්න හොඳට බලන්න පින්වතුනි, මේ සංඥාවගේ නිධානයේ හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? පස්ස සමුදිය සංඥා සමුදිය. ස්පර්ශය නිසායි සංඥාව ඇති වෙන්නේ. අපි හිතන්නේ, අපිට හිතෙන්නේ බාහිර රූප තිබුණු නිසා අපේ හිතට සංඥාවක් පහළ වුණා කියලයි. බාහිර ශබ්ද තියෙනවා, තියෙන ශබ්ද නිසා අපිට සංඥාවක් පහළ වුණා කියලයි. නමුත් පින්වතුනි, මේ සංඥාව අපි තුල පහළ වෙලා තියෙන්නේ ස්පර්ශය නිසායි. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතුන්ගෙන් කර්මජ රූපයක් හැටියට ඇහැ කන දිව නාසය ශරීරය හැදුනට පස්සේ බාහිර ධාතු මේ ආයතනෙට ගැටීම නිසා අපේ මනස තුල ඇතිවෙන ගති ටිකක් තමයි පින්වතුනි මේ සංඥාව කියන එක. මෙහෙම අපිට යමක් පේනකොට මේ පේන දේ ස්පර්ශය නිසායි හටගත්තේ කියන කාරණාව නොදන්නකොට අපිට තේරෙන්නේ දකින්න ඉස්සෙල්ලා තිබුණු දෙයක් කියලායි. පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තොත් හේතු නැති වෙනකොට නැති වෙනවා. තව පැත්තකින් දර්ශනීය භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. නමුත් දැන් අපි අද දවසේදී හඳුනා ගන්න රූප බලන්ට දකින්න ඉස්සෙල්ලා මේ තිබුණු රූපයි අපි හඳුනන්නේ, තියෙන රූපයි දැන් පෙනෙන්නේ හඳුනන්නේ, දැක්කෙන් පස්සෙත් අපි හඳුනපු රූප තියෙනවා කියලා දකින්න පෙරත් දකින වෙලාවේදී දැක්කට පස්සෙත් ඒ වස්තුන් ඇති බවක්මයි අපිට පෙනෙන්නේ. නමුත් අපිට යම් කිසි වෙලාවක තේරුනොත් මෙහෙම හැඩසටහන් පින්වතුනි කොහෙවත් තියෙනව නෙමෙයි. මෙහෙම අපි හඳුනා ගන්න විදිහේ සංඥා අපේම ආයතනය ටික නිසා උපද්දපු සංඥාවන් මිසක තිබිච්ච සංඥාවන් නෙමෙයි කියන එක තේරුම් ගත්තොත් විතරයි අපිට මේ සංඥා නිරෝධයක් කරන්න පුළුවන්, නැත්තම් මේ දුකේ කලකිරීමක් ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා පින්වතුනි අපිට මේ සංඥාවගේ ඇතිවීමේ කාරණාව පොඩ්ඩක් බලන්න වෙනවා. සංඥා සමුදය බලන්න වෙනවා, ස්පර්ශ සමුදය බලන්න වෙනවා. මම ඒක බොහෝ අවස්ථාවට මතක් කරනවා. පින්වතුනි, අපි අවිද්‍යාවෙන් කර්ම සිද්ධ කළාම කර්මානුරූපව ප්‍රතිසන්දි වශයෙන් විඥාණය මෞකුසට බැසගත්තට පස්සේ ඒ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මෞකුස තුල බීජ කලලයේ ඇසුරු කරගෙන පවතින සිතේ කියනවා කර්ම කියන ගතියක්, කර්මජ රූප ටිකක්. ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියලා. මේ ජීවිත ඉන්ද්‍රිය රූපය තමයි රූපය කර්මජයි. ඔන්න ඔය ජීවිතේන්ද්‍රයේ රූපයේ මුල් කරගෙන තමයි පින්වතුනි මේ කර්මජ රූප ටික ඔක්කොම අනිත් ඒවා පවතින්නේ. ඒ සිතේ තියෙන ගතිවලට අනුව තමයි පින්වතුනි මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ රූප ටික හැදිලා තියෙන්නේ. එතකොට මේ රූප වලට කියනවා කර්මජ රූප කියලා. ඒ කියන්නේ අපි කළ කුසල අකුසලයන්ගේ මට්ටමට තමයි පින්වතුනි ඇහැ කන දිව නාසය ශරීරය අපිට හැදෙන්නේ. එතකොට මේ ඇහැට උබ්බෙන් පවතින සුද්රාෂ්ටක මට්ටමේ රූප කලාප ඒව හැඩතල නැහැ. පඨවි ධාතුයේ පින්වතුනි දිග වූ පඨවි ධාතු, රවුම් වූ පඨවි ධාතු, හතරස් පඨවි ධාතු, එහෙම පඨවි ධාතු නැහැ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, එහෙම දිග වූ තේජෝ ධාතු, දිග වූ වායෝ ධාතු එහෙම ඒවා නැහැ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවත් ඒ ධාතු ඇසුරු කරගෙන පවතින වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්රාෂ්ටක මේ උපාදාය ගති හතරකුත් තියෙනවා. මේකට කියනවා අෂ්ටමක රූප කලාප කියලා. මෙන්න මේ ඇස් ඉදිරි පිටට අපිට හම්බ වෙන්නේ අවකාශ ධාතුව අවුරාගෙන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ රූප කලාප. එහෙම තියෙන තැනක මෙහෙම සටහනක් හදලා රූපයක් හදලා අපිට ලැබෙන්න සලස්සන්නේ පින්වතුනි මේ ඇහෙන්. එතකොට ඇහැයි හිතයි මෙබඳු රූපයයි කියන ධර්මතා තුනම එකතු වෙච්ච තැනයි පින්වතුනි ස්පර්ශය. එතකොටයි අපිට මෙහෙම හැඩසටහනක් පෙනෙන්නේ. මගේ මේ දේශනා අහලා තියෙන අයට නම් මම මේක බොහොම සරලව මීට කලින් පැහැදිලි කරලා තියෙනවා. මේක තමයි යථාර්ථය. එතකොට මේ අපි යමක් හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගන්න දේ අපිට මේිට පෙර තිබුණත් නෙමෙයි, මේිට පෙර ඒ හඳුනා ගැනීමෙන් පස්සේ තියෙනවත් නෙමෙයි, මේ ස්පර්ශය නිසාමයි අපිට මෙහෙම හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපිට බාහිර වස්තුන් හඳුනා ගන්නවා වගේ පෙවුනට බාහිර ධර්මතා නිසා අපි තුලයි හඳුනා ගැනීම පවතින්නේ. පින්වතුනි හැම වෙලාවෙම රූප ගැටීම නිසා විඳින බව, හඳුනන බව, හිතන බව ස්පර්ශය නිසා තමා තුලයි සිද්ධ වෙන්නේ. නමුත් කෙලෙසයකට අවිද්‍යාවට පෙන්වන්නේ බාහිරය ඒව තියෙන්නේ. බාහිර වස්තුයි විඳින්නේ, බාහිර වස්තුයි හඳුනන්නේ වගේ තමයි අපිට පෙන්වන්නේ. එතකොට මේ සංඥාවගේ නිධාන සම්භවය ගැන බැලුවහම හොඳට පෙන්නනවා මේ ස්පර්ශයෙන් ඉස්සර වෙලා මෙබඳු පහය සතහනක් තිබුණා නෙමෙයි කියන එක කියනවා රූප සතහනයි. එතකොට මේ ස්පර්ශයේ නැති වුණයින් පස්සේ තියෙනවා නෙමෙයි කියන එකකුත් කියනවා. අපි ඒක ස්පර්ශ නිරෝධයේදී බලමු. දැන් ස්පර්ශය නිසා හටගත්තේ කියන කාරණාවෙන් පෙන්නනවා තිබුණු සටහනක් නම් පෙනෙනවා නෙමෙයි, ස්පර්ශය නිසායි හටගත්තේ කියන කාරණාව අපිට අවවාදයෙන් පිළිගන්න වෙනවා. තථාගත භාසිතයක් නිසා ඒක මේ පෙන්නපු දහම් පරයය මේ පින්වතුන් පිළිහිට ලැබලුවොත් ඒක පින්වතුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ශබ්දය අපිට හඳුනන්න පුළුවන් කමක් හම්බ වෙනවා නම් අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ බාහිර ශබ්ද තියෙනවා, තියෙන ශබ්ද අපේ කනෙන් අහනවා කියලයි. නමුත් පින්වතුනි ඇත්ත කාරණාව කන නිසා සංඥා පහළ වෙනවා මිසක කන නිසා ශබ්ද රූපයක් හදලා සංඥාවක් හම්බ වෙනවා මිසක බාහිර ශබ්දයක් තියෙන හින්දා ශබ්ද සංඥාවක් එනවා නෙමෙයි. ඒ වගේම අපි හිතාගෙන හිටියේ බාහිර ගන්ධය තිබුණු නිසා තියෙන නාසයට දැනෙනවා කියලා. නමුත් එහෙම නෙමෙයි. නාසය නිසා ගන්ධ රූපයක් හදලා ගන්ධ සංඥාවක් අපිට ලැබෙන්නේ. ඒ නිසා ස්පර්ශය නිසා මේ සංඥාව කියන කාරණාව පනවන්නේ. හැම වෙලාවෙම ස්පර්ශය නිසා රූප සංඥාව, සෝත සම්පස්සය නිසා ශබ්ද සංඥාව, ගහන සම්පස්සය නිසා ගන්ධ සංඥාව, ජීවා සම්පස්සය නිසායි රස සංඥාව, කාය සම්පස්සය නිසායි පොට්ටබ්බ සංඥාව, ධම්ම මනෝ සම්පස්සය නිසායි ධම්ම සංඥාව කියන ටිකෙන් පෙන්වන්නේ ඇහැ තිබුණු නිසායි මෙහෙම සංඥාවක් ආවේ මිසක රූපයේ තියෙන රූපයේ හින්දා මෙහෙම සංඥාවක් ආව නෙමෙයි කියන එක කියනවා. අපි හඳුනන පැත්තට, අපි දැනගෙන හිටු පැත්තට විරුද්ධ පැත්ත පෙන්වනවා. ඒ කියන්නේ අපි දැනගෙන හිටියේ, අපි දන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටප්ප ධම්ම කියන කාරණා තියෙන හින්දා ඒව හඳුන ගන්න පුළුවන් වුණා කියලා හිතට. නමුත් උනේ ආධ්‍යාත්මික ආයතන නිසා රූප ශබ්ද ගන්ධ රස පොට්ටප්ප උපද්දලා හදලා ඒ නිසා හඳුනන්න පුළුවන් වුණා. ඒ නිසායි මේ ස්පර්ශය නිසා සංඥාව ඇති වුණා කියන කාරණාවෙන් පෙන්නනවා. අපි යම් තාක් දේවල් හඳුනා ගනේද, හඳුනා ගන්න සියල්ලම බඹයක් පමණ ශරීරයට සීමා වෙලයි හඳුනාගන්නේ. අපි හීනකින්වත් බඹයක් පමණ ශරීරයෙන් පිටත ගිහිල්ලා හීනකින්වත් යමක් හඳුනාගෙන නැහැ කියන එකක් කියනවා. මේක බොහොම ගැඹුරු වචනයක්, මම මේ මතක් කරන ටික. අපි හිතන විදිහේ උයන් වතු බාහිර භෞතික දේවල් හඳුනාගත්තා නෙමෙයි, මේ බම්බයක් පමණ ශරීරයේ තුලම පවතින සිතෙම්ම, බම්බයක් පමණ ශරීරයේ තුලම උපදින සංඥාම හඳුනාගත්ත මිසක බාහිර වස්තුන් හඳුනාගත්ත නෙමෙයි කියන කාරණාවක් කියනවා මෙතනදී. ස්පර්ශය නිසා මේ සංඥාව ඇති වෙනවා කියන කාරණාවේදී. ඒ නිසා ස්පර්ශයේ සංඥාවගේ නිධාන සම්භවයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට සඤ්ඤාවගේ නානත්වය මොකද්ද? සඤ්ඤාවගේ වේමත්තතාවයේ වෙනස් බව මොකද්ද කියන තැනදී භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. රූප සඤ්ඤාවට වඩා වෙනස්කමක් තියෙනවා ශබ්ද සඤ්ඤාවේ. ශබ්ද සඤ්ඤාවට වඩා වෙනස්කමක් තියෙනවා ගන්ධ සඤ්ඤාවේ. රූපය හඳුනන කමට වඩා වෙනස් ශබ්දය හඳුනා ගන්න ගතිය. ශබ්දය හඳුනා ගන්න කමට වඩා වෙනස් ගඳ සුවඳ හඳුනා ගන්නා කම. ගඳ සුවඳ හඳුනා ගන්නා කමට වඩා වෙනස් රස හඳුනා ගන්නා කම. රස හඳුනා ගන්නා කමට වඩා වෙනස් ස්පර්ශයන් හඳුනා ගන්නා කම. ස්පර්ශයන් හඳුනා ගන්න කමට වඩා වෙනස් ධර්මයන් හඳුනා ගන්නා කම කියලා මෙන්න මේ නානත්වය පෙන්නනවා. එතකොට මෙතනදී රූප සංඥාවට වඩා සද්ද සංඥාව වෙනස්, සද්ද සංඥාවට වඩා ගන්ධ සංඥාව වෙනස් කියනකොට ඒ ඒ ආයතන පරියායෙන් ඒ ඒ ආයතනයන්ට ආයතනයන්ට සාපේක්ෂවත් සංඥාවන්ගේ නානත්වය දත යුතුයි. ඒ විතරක් නෙමෙයි, ඒ රූප ආයතනය තුලද ඒ ඒ වර්ණයන්ට හැඩයන්ට සාපේක්ෂව සංඥාවගේ නානත්වය දත යුතුයි. මේ පින්වුතුන්ට මේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය හොඳට තේරෙනවා. අපි තුල ඒ ඒ රූපේ නිසා අපි තුල පහළ වෙන සංඥාව මෙන්න මේකයි කියලා හඳුනාගත්තාම දැන් හතරස් දෙයක් පෙනෙනකොට තව ටිකකින් රවුන්ඩ් දෙයක් පෙවුනොත් ඉස්සෙල්ල තියෙන සංඥාව නෙමෙයි නේද දැන් හිතේ තියෙන්නේ. ඊට පස්සේ අටස් එකක් පෙවුනොත්, ඊට පස්සේ නිල් පාට එකක් පෙවුනොත්, ඊට පස්සේ කහ පාට එකක් පෙවුනොත් පේන ගාන්ට මේ පින්වුතුන්ට තේරෙයි අපිට මේ සංඥාව කියන එක හඳුනාගත්තොත් සංඥාවගේ ඇතිවීමත් එහෙනම් ඒ ඒ අවස්ථාවට වෙනස් වෙලා, එතකොට ඒකේ නානත්වය මෙන්න මේකයි කියලා සංඥාවගේ හඳුනාගත්තාම ඒ නානත්වය හඳුනා ගැනීම මත පින්වතුනි සංඥාවත් සංඥාවගේ සමුදයත් හොඳට වටහා ගන්න තවත් උපකාරක ධර්මයක් වෙනවා. මේ සංඥාවගේ නානත්වය හඳුනා ගත්තාම එහෙනම් මේ දැන් සංඥාව මෙබඳුයි නේද, දැන් තියෙන සංඥාව මෙබඳුයි නේද, දැන් හිතට පහළව තියෙන සංඥාව මෙබඳුයි කියලා ඒ ඒ අවස්ථාවට තියෙන හඳුනා ගන්න ස්වභාවයේ හිතෙන් හඳුනා ගත්තොත් ඕගලන්ට හොඳට පේනවා සංඥාවගේ මේ නානත්වය දකිනකොට සංඥාවගේ නිධානය දැන් එහෙනම් වෙනස් එකක්. එහෙනම් මේ සංඥාවගේ අනිත්‍යතාවයත් හොඳට තේරෙනවා. ඉස්සෙල්ල සංඥාව දැන් නැහැ, දැන් වෙන සංඥාවක්. ඉස්සෙල්ල සංඥාව දැන් නැහැ, දැන් වෙන සංඥාවක් කියලා සංඥාවගේ අනිත්‍ය ස්වභාවයක් දැකීමෙන් සංඥාවත් හඳුනගන්න පුළුවන්කම ලැබෙනවා. සංඥාවගේ නිධානයක් දැන් වෙනස් වෙලා, ඉස්සෙල්ලා සංඥාව ඇති වෙන නිධානෙ නෙමෙයි දැන් තියෙන්නේ කියලා සංඥාවගේ නිධානය හඳුනගන්නත් ඕගලන්ට උපකාරී වෙනවා. ඒ නිසා මේ සංඥාවගේ වේමත්තුතාවය නැත්තම් වෙනස් බව පින්වතුනි අපිට මේ සංඥාව ගැන කලකිරීමේ ක්‍රමය ඇති කරගන්න බෙහෙවින් උපකාරී වෙන ස්ථානයක් හැටියටත් හොඳට තේරුම් කරගන්නට ඕනේ. එතකොට ඒ රූප සංඥාව ඇතුළේ තියෙන නානත්වය හඳුනා ගන්නටත් රූපයන් හඳුනා ගැනීමේ වෙනස්කමේ නානා මේ හඳුනා ගන්න දක්ෂ වෙන්නට ඕනේ. ඒ වගේම රූපයට වඩා සද්දය වෙනස්කම හඳුනා ගන්න පුළුවන්කම, සද්දයට වඩා ගන්ධය වෙනස්කම හඳුනා ගන්න පුළුවන්කම දක්ෂ වෙන්නටත් ඕනේ. ඒ අධිකරණයේ ඇතුළේ තියති වෙනස්කම හඳුනා ගන්නටත් ඒ ධර්මතාවයට පටහැනි වූ අනිත් ධර්මයන් හඳුනා ගැනීමේ හැකියාවත් අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ මේ වේමත්තතාවයේ නානත්වයේ දකිනකොට. ඊට පස්සේ හතරවෙනි කාරණාව හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා සංඥාවගේ විපාකය. සංඥා භික්ඛවේ විපාකෝ වේදිතබ්බෝ. මහණෙනි, සංඥාවගේ විපාකය දත යුතුයි. සංඥාවගේ විපාකය මොකක්ද? මෙන්න මෙතනදී පින්වතුනි ගොඩාක් වටිනා කාරණාවක් අපි හැම කෙනෙකුටම තේරුම් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යතහා යතානං සංජානාති තතා තතානං වූහරති. එතකොට සංඥාවගේ විපාකය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වෝහාර වේපක්ඛම් භික්ඛවේ සංඥම් වදාමි. මහණෙනි, ඒ විවහාරය සංඥාවගේ විපාකයක් කොට කියමි. විවහාරය කල්පනා කිරීම සංඥාවගේ විපාකයක් කොට කියමි. මොකද්ද? යතහා යතානං සංජානාති තතා තතානං වෝහරති. යම් යම් ආකාරයකට හඳුනයිද ඒ ආකාරයට විවහාර කරනවා. එතකොට මේ ඒ ආකාරයට හඳුනනකොට ඒ ආකාරයටයි විවහාර කළේ, විවහාර කරපු ආකාරයටයි අපිකාව සංයෝජන ගොඩ ගැහිලා තියෙන්නේ. ඔන්න අපි එක විදිහකට හඳුනන එකට අපි කියනවා මිනිස්සෙක් කියලා, ගහක් කියලා, ගෙයක් කියලා යම් යම් විදිහකටද අපි හඳුනන්නේ. ඒ විදිහට අපි විවහාර කළා. අපි කිව්වා දැන් නිල් පාට කිව්වා, කහ පාට කිව්වා, රතු පාට කිව්වා, සුදු පාට කිව්වා. හඳුනන හඳුනන ආකාරයට අපි විවහාර කරනවා. මේ හැඳිනීමේ ස්වභාවය තමයි, හැඳිනීමේ විපාකය තමයි විවහාරය. එතකොට හොඳට තේරුම් කරගන්නට ඕනේ අපි හිතාගෙන ඉන්නේ මේ රූපයටයි අපි හිතන්නේ. සුදු පාට කියලා කිව්වේ රූපෙටයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? විවහාරය සංඥාවගේ විපාකයක් හැටියට. වෝහාර වේපක්ඛම් භික්ඛවේ සංඥාම් වදාමි. සංඥාවගේ විවහාරයේ සංඥාවගේ විපාකය. එතකොට තමන් මේ හිතන්නේ තමන්ගේම මනස තුල පහළ වෙච්ච සංඥාවට. ඒම රූපේ එල්බගෙන තමන්ගේ ඒ මට්ටමේම පහළ වෙච්ච සංඥාව ආරම්භය අපි හිතලා තියෙනවා. එතකොට ඒ නිසායි අපි හීනයක් දැක්කත් අපි හිතපු මට්ටමම ඒ විදිහටම අපිට පෙනෙන්නේ. මොකද අපි මනසටම මනසින් හිතලා තියෙන නිසා. නමුත් කෙලෙසයකට, ප්‍රපංචයකට අපිට පෙන්වන්නේ භෞතික දෙයකට අපි හිතනවා, භෞතික දෙයක් ගැන හිතනවා කියලයි. නමුත් මේ සංඥා පරියාය තේරුම් කරගත්තාම පින්වතුනි ලෝකය කියන එක නිර්මාණය කරලා තියෙන්නේ සංඥාවෙන්ය. ලෝකය ඇති කරලා තියෙන්නේ සංඥානමති ලෝකය ඇති කරලා තියෙන ස්පර්ශයෙන්ය. ඒ සංඥානමති නානත්වයෙන් ලෝකයේ බෙදීම ඇති කරලා තියෙනවාය. ඒ සංඥානමති ලෝකයේ තුලම අපි විවහාර කරගෙන ඉන්නවය කියලා තමන් තුළම පවතින ධර්මතා ටිකක් තමන්ට තේරෙයි. තමන්ට පෙනෙයි මේ සංඥාව පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගන්නට පුළුවන් නම් පින්වතුනි මේ දහම් පරියායෙන් එකම මොහොතකදීවත් භාග්‍යවතුන් වහන්සේ බඹයක් පමණ ශරීරයෙන් බැහැරට ඔබට අබටක් පමණ දසමක් පමණවත් යන්න පෙන්නලා නැහැ. අපි මේ ස්වභාවයන් නොදන්නා කම නිසා බාහිර වස්තුන් අල්ලගෙන බාහිර වස්තුන් එක්ක ඇලිලා ගැටිලා දඟලනවා. නමුත් මේ සිද්ධීන්ට හොඳට හිත තියලා බලන්ඩ මේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිසිදු දේශනාවන් සම්මර්ෂණය කරලා බලන්ඩ ඇයි ස්පර්ශය නිසා හටගන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ හොඳට පෙන්නනවා පින්වතුන් පිළිගන්නට ඕනේ ස්පර්ශය නිසා හටගන්නවා කියලා කිව්වා මොකද්ද මේ සංඥාව? සංඥාව කියන එක සිත පිළිබඳ වූවක් කියන එක පින්වතුන් පිළිගන්නට ඕනේ. ඒක මනස පිළිබඳ වූවක් කියන එක පිළිගන්නට ඕනේ. ඒක සිතක ඇති වෙන ගතියක් කියන එක පිළිගන්නට ඕනේ. ඒක බාහිර වස්තුන් තුල භෞතිකයේ තුල තියෙන එකක් වෙන්නට බෑ කියන එක නුවණක් තියෙනවා නම් තේරෙන්නට ඕනේ. එහෙනම් සංඥාවගේ විපාකයේ විවහාරයයි කියනකොට සංඥාව ආරම්භයයි එහෙනම් අපි හිතලා තියෙන්නේ කියන කාරණාව කියනව නේද කියලා පින්වතුන් ටිකක් ඇස් ඇරලා නුවණින් බලන්න. මෙතනදී පෞද්ගලික මගේ අදහසක් පෙන්නව නෙමෙයි, මේ පරියාය හරියට තේරුම් ගත්තොත් කලකිරීම පිණිස පවතිනවා කියලා කියන්නේ. මෙච්චර ඇත්තක් කියන තැනක අපි ගත කළේ මොනතරම් බොරුවක්ද කියන කාරණාව පෙනෙන්න ගන්නවා. මොකද අපිට පෙනෙන දේ අරඹය අපි මෙච්චර කල් හිතලා තියෙනවා මිසක, අපේම මනසට අපි හිතලා තියෙනවා මිසක, අපි භෞතිකයකට හිතලා තියෙනවා නෙමෙයි කියන එකක් මෙතනදී අවධාරණය කරනවා භාග්‍යවතුන් වහන්සේ. ඒකයි තමන් තුල කර්ම රැස් වෙන්නේ නැති වෙන්න තමන්ට යමක් කරන්න බැරි. මොකද බාහිර කෙනෙකුට බයිනවා කියලා තමන් තුල පහළ වෙච්ච සංඥාව අරඹයමයි තමන් හිතලා තියෙන්නේ. බාහිර කෙනෙකුට ආදරය කරනවා කියලා ඒ රූප නිමිත්තම එල්බගෙන ඒ විදිහම තමන් තුල පහළ වෙච්ච සංඥාවටයි හිතලා තියෙන්නේ. අනේ මම ආදරෙයි ඔයාට කැමතියි කියලා හරි අපි වචන හිතනවා නම් ඒ මහභූතයන්ගේ උපාදාය වූ රූප නිමිත්ත අල්ලගෙන ඒ විදිහම රූප සංඥාවක් හිතට නගාගෙන ඒ සංඥාව ආරම්භයයි අපි මේ විවහාර කරලා තියෙන්නේ. පින්වතුනි මේක විහිළුවක් හැටියට තේරෙයි හොඳට මේ කාරණාව තේරුම් යන මට්ටමට මේ පින්වතුන්ට මනස ගන්නට පුළුවන් නම්. මොකද අපේ ජීවිතයේ තියෙන්නේ එච්චරට අහක එච්චරක බොරුවක. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒකයි මේ පරියාය පෙන්වන්නේ කලකිරීම පිණිස පවතින පරියායක්. ඇස් ඇති පුද්ගලයෙක් ඇස් ඇති කෙනෙක් මේ දහම් ටික දැක්කොත් පින්වතුනි මේකෙන් කලකිරීම ඇති වෙනවා කියන එක වළක්වන්න බෑ. අපි ඉන්නේ කොහෙද, අපි කරන්නේ මොකක්ද මේ කියන කාරණාව තමන්ට තේරෙනවා කියන එක වළක්වන්න බෑ. ඉතින් මේ සංඥාවගේ විපාකය කියනකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? යත යතනං සංජානති තත තතනං වෝහරති. යම් යම් ආකාරයකට හඳුනයිද ඒ ඒ ආකාරයට විවහාර කරනවා. ඒ සංඥාවගේ විපාකයේ තමයි හඳුනුවොත් ඒකට නොහිතා ඉන්න බෑ. හඳුනනවා නම් හිතනවා. එතකොට එහෙනම් අපි හිතලා තියෙන්නේ රූපයකටද අපේම හඳුනාගත්ත අපේම සිතේම පහළ වෙච්ච කොටසකටද අපි හිතලා තියෙන්නේ කියන කාරණාව පින්වතුන් සීකරගන්න තේරුම් කරගන්න. නමුත් අපිට කෙලෙසයකට පෙන්වන්නේ මේ හිතන්නේ බාහිර තියෙන රූපයක් ගැන, මේ හිතන්නේ ශබ්දයක් ගැන, මේ හිතන්නේ ගන්ධයක් ගැන, මේ හිතන්නේ රසයක් ගැන, මේ හිතන්නේ ස්පර්ශයක් ගැන කියලායි අපිට පෙන්වන්නේ. නමුත් මෙතනදී සංඥාවගේ විපාකයේ කියන තැනින් මනවින් විවර කරලා පෙන්නනවා අපි අපේම මනස තුල පහළ වෙච්ච ධර්මයන් ගැනයි හිතන්නේ. ඒ හිතන ආකාරයකටයි ප්‍රපංචනම් අපි අපේම මනස කිලුට කරගෙන තියෙනවා මිසක, අපි අපේම මනස තුල හැසිරලා තියෙනවා මිසක, බාහිර භෞතික දෙයක් ඇසුරු කරලා තියෙනවා නෙමෙයි කියන කාරණාවක් මේ කාරණාවෙන් පෙන්නනවා. ඊගාවට පස්වෙනි කාරණාව හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා සංඥාවගේ නිරෝධය කවරේද කියන තැනදී පස්ස නිරෝධෝ සංඥා නිරෝධා. යම් කිසි කෙනෙකුට මේ පරියායම තමයි සංඥා නිරෝධය පිණිස පවතින්නේ. යම් කිසි කෙනෙකුට එහෙම ආයතනයන්ගෙන් හදපු රූපයක් නිසා අපි තුලම පහළ වෙච්ච සංඥාවකටයි අපි කල්පනා කළේ කියන කාරණාව දකින්න පුළුවන් වුණොත් බාහිර ධර්මතාවයන් බාහිර රූප ශබ්දයන් අරඹයා කල්පනා කරනවා කියන හිතුවා කියන ඒවට තියෙන gati අඩු වුණොත් බාහිර රූප ශබ්ද හොයාගෙන යන gati අඩු වෙන්න පින්වතුනි ස්පර්ශය මේ සංඥාවන් මනස තුලයි පහළ වෙන්නේ ඒ සංඥාවන් අරඹයා අපි විවහාර කරලා තියෙන කියන එක දැක්කොත් බාහිර වස්තුන්ට නෙමෙයි විවහාර කරලා තියෙන්නේ කියන කාරණාව හම්බ වුණොත් ඒ බාහිර වස්තුන් කෙරෙහි නෙමෙයි ඇලීම් බැඳීම් පවතින්නේ මනසේ තියෙන සංඥාවත් එක්ක ඇලීම් බැඳීම් එහෙනම් අපේ පවතින්නේ කියන එක ටික ටික පෙනුනොත් අපිට බාහිර වස්තුන් හඹාගෙන යෑමයි අඩු වෙන්නේ ඒ කියන්නේ ස්පර්ශයයි අඩු වෙන්නේ එන්න ස්පර්ශ නිරෝධියක් වෙන්නේ එහෙම ස්පර්ශ නිරෝධයක් වෙන්න මොකද්ද සංඥා නිරෝධයක් වෙන්නේ ඒ ස්පර්ශය නෑ කියන්නේ බඳු සංඥාවක් නෑ එතකොට මේ ස්පර්ශ නිරෝධයේ පින්වතුනි මේ නුවණින් මේ ජීවිතයේදී මැති කරගන්න පුළුවන් එකක් මේ විදිහට තුන් භූමිය අනුවගේ ධර්මයෝම බාහිර තියනවා කියන මට්ටමේ කෙලෙසියක් උඩයි පවතින්නේ තුම් භූමිය අනුවගේ ධර්මයෝම නිරුද්ධ කරලා බඹයක් වමන ශරීරයේ තුලම කෙලස් පිරිනිවීමෙන් පිරිනිවිලා බඹයක් වමන ශරීරයේ තුලටම සිහිනුවන තියාගෙන ජීවිතයේ ජීවත් කරන්න පුළුවන් මට්ටමකට අපිට එන්න පුළුවන් එතකොට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා රහතන් වහන්සේ කියලා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා බාහිර මේ ස්පර්ශයන් ස්පර්ශ කරන්නේ නැහැ ඒ ධර්මයන් ගැටීම නිසා ආධ්‍යාත්මික ස්පර්ශයකින් ජීවත් වෙන්න පුළුවන්කම එනවා එතකොට මෙන්න මේ සලායතන නිරෝධය නැත්තම් ස්පර්ශ නිරෝධයෙන් සංඥා නිරෝධය අපිට සිද්ධ කරගන්නට පුළුවන් ඒ සඳහා වෙන ක්‍රමයක් නැහැ මේ පරියායමයි තියෙන්නේ එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සීලයක පිහිටන්ද සමත කමඨහනකින් හිත සමාධි කරන්ද මේ සංඥාව පෙන්වපු සංඥා පරියායම හොඳට හිතන්ද කෙනෙකුට ආශ්‍රයක් ෂේ කරගන්න මේ සියලු ජරා මරණ දුකෙන් ඈතර වීම පිණිස කලකිරීම පිණිස පවතින නුවණ ගන්න ඒකම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් සංඥාව දන්නවා නම් සංඥාවගේ ඇතිවීමේ කාරණාව දන්නවා නම් සංඥාවගේ නානත්වය දන්නවා නම් සංඥාවගේ විපාකය දන්නවා නම් සංඥාවගේ නිරෝධය දන්නවා නම් සංඥාව නිරෝධ කරන ප්‍රතිපදාව දන්නවා නම් එපමණකින්ම මේ කලකිරීම පිණිස පවතින නුවණ තියනවා සංඥා නිරෝධය පිණිස පවතින නුවණ තියනවා කියලා කියනවා කියලා එබඳු කෙනාටම සංඥා නිරෝධ කළා මේ ජරා මරණ දුකෙන් අතමිදෙන්න ජරා මරණ දුකේ කලකිරීම ඇති කරගන්න හේතු වෙනවා උපකාරී වෙනවා මෙතෙන්දි අදත් මතක් කරන්න තියෙන කාරණාව පින්වතුනි මේ බණ ටික නම් හොඳයි කියලා බණ ටික අහලා ආය භවනා කරන්න වෙන තැනකට යනවා හොයාගෙන යනවා කියන එහෙම එකක් නෑ හොඳට සාසනේ ඉගෙන ගන්න පින්වතුන් සම්මා දිට්ඨිය කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ මේ වගේ දර්ශනයක් අහගන්න ලැබෙනවා අහගන්න ලැබුණු දර්ශනය ඕගලන්ට දකින්න බැරි නිසා තමා තුලින් ධර්මානුධර්ම ප්‍රතිපatti යෝනිසෝ මනසිකාර්ය ධර්මානුධර්ම ප්‍රතිපatti කියන්නේ සීල සමාධි දෙක ගන්න යෝනිසෝ මනසිකාර්ය කියන්නේ මේ අහගත දේට අනුවණුවනේ මෙනෙහි කරන්ද මෙන්න මෙහෙම කරගෙන යනකොට ඕගලන්ට මේ කියපු කාරණා යම් දවසක දකින්න පුළුවන් මට්ටමටපත් වෙනවා එතකොට කියන දිට්ටි සම්පන්නයි කියලා මත්තේ ඒ ටිකම කරනකොට තව දුරටත් වෝදානයක් වෙනවා ඒ දැකීමම පිළිසිදු වෙනවා යම් දවසක් තියෙනවා මේ සියලුම ජරා මරණ සංඛ්‍යාත ලෝකයේ තුල නොයැලෙන මට්ටමටම කලකිරිලා කලකිරලා නොයැලිලා මිදෙනවා මිදුණා සියලුම ජරා මරණ දුකෙන් මිදුණා මත්තේ කලියුත්තක් නැහැ කියන තැනකම ඔයගලගේ මනස අරගෙන යනවා ඒ නිසා නිවන් දකින්න ඕනේ නම් නිවන ඕනේ නම් මෝඩකමට මොනවා හරි දෙයක් කරන්න නැතු මේ වගේ අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න කියන කාරණාවකුත් මතක් කරනවා මේ දහම් පද්‍යය යම් කිසි කෙනෙක් ඉගෙන ගත්තොත් මේ උතුම් නිවීම මේ මිදීම මේ ජීවිතයේම සාක්ෂාත් කරගන්න මේකම ප්‍රමාණවත් වෙයි. ඒ සඳහාම කලකිරීම ඇති කර ගැනීම සඳහා මේ දේශනාව හේතුපනිස්ත්‍රියම වේවා කියලා කවුරුත් අදහස් කරගන්න. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාවකං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. සියලු දෙනාටම යහපත්.